එහෙනම් තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේගේ දහම් ඇසුරෝ අප කරන සීල භාවනා හැල්ලුවට ලක්කද පළමුව ධර්මයේ ශ්‍රවණය කරන ලෙස මාහට කියයි. මා හැමදා ගුවන් විදුලි රූපවාහිනී ධර්ම දේශනා අසමි. අපාසන බණ පිළිගැනීම සීල සමාදන් බුද්ධ ධර්මයේ නොවේදයි දැන ගැනීම සඳහාම පැමිණීමේ අප කාරණා අසනා පිළිපදින අප කරන අසනා පිළිපදිනාදී වැරදිදයි හේතු සාධක සහිතව පැහැදිලි කර දෙන්න. බුද්ධ ධර්මයේ දෙකක් තිබිය හැකි නොවන බව අදහා. හොඳයි, මේ ප්‍රශ්න අත්වන්සියම විතෝරා ගන්න. දැන් මෙතෙන්දී වැදගත් දෙයක් තියෙනවා. දැන් මම බණ කියනවා, මේ මගෙන් බණක් ගන්නතියි. යම් කිසි කරන සීල භාවනා හැල්ලුවට ලා කරනවා කිව්වොත් මේක මගෙන් නෙමෙයි ලෝතරා බුදුරජාණන් වහන්සේගේ මහහත් කෙනෙක් ගිහිලා හරි අනික් කෙනාගේ සීල භාවනා චරිත ලක්ෂණ හැල්ලුවට ලා කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒක වැරදි කියලා. අත්ත්ුක්කාන්තන පරවම්බන කරන්න එපා කියලා. අනික් කෙනා මම උසස්, අනිකා පහත්, මගේ චරිතය උසස්, අනිකාගේ චරිතය පහත්, මේ ආදි වශයෙන් බණ කියන්න යන්න එපා. ඒක අපි කවුරුත් දැනගන්න ඕනේ. දැනගත්තා ළඟ අනික හැල්ලුවට ලක් කරනවා කිව්වොත් ඒක වැරදි. බුදුදහම් කියන්නේ එහෙම එකක් නෙමෙයි. කෙනෙක් හැල්ලුවට ලක් කළා කෙනෙක් උස්සන එකක් නෙමෙයි. බුද්ධහමී ස්වභාවයේ තියෙන මෙන්න මේ ආකාරයට කඩේට කළොත් මේ ප්‍රතිඵලය ලබන්නේ නැහැ. මෙන්න හේතු නැත්නම් ඵලේ නැහැ කියන ධර්මතාවය. හේතුව වැරදුනොත් ඵලය වැරදි. හේතුව යම් ආකාරයකද ඵලේ ඒ ආකාරයි. හේතුව විමුක්තියට අනුකූලද ඵලේ විමුක්තියයි. මගේ එකද අනුන්ගේ එකද කියලා ප්‍රශ්නයක් අතල් නෑ. ධර්මයේ ධර්මයේ හැටියට කතා කරනවා විතරයි තියෙන්නේ. පුද්ගලත්වයෙන් පුද්ගලත්වයේ කතා කළොත් ධර්මයේ විරෝධී. ඒක දැනගන්න කොයි දාක පුද්ගලත්වයක් මුල් කරගෙන පුද්ගලත්වයෙන් පහර ගහන්න යන්නත් එපා. එහෙම කියන්නත් එපා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ හේතුඵලවාදී. හේතුඵලවාදී කියන්නේ කාටවත් පහර ගහන එකක් නෙමෙයි. යමෙක් ප්‍රාණඝාත කරනවා නම් සත්ව හිංසාව කරනවා නම් ඒක අධර්මයක් කියලා කියන්න පුළුවන්. උඹලා ප්‍රාණඝාත කරනවා, රත් හිංසා කරනවා, අපි නම් එහෙම කරන්නේ නැහැ කියලා එහෙම කියන්න යන්න එපා. ප්‍රාණඝාත කරන්නේ නැහැ, රත් හිංසා කරන්නේ නැත්නම් යථාර්ථයේ දැනගෙන ලෝක සත්‍යයට දයාවෙන් අනුකම්පාවෙන් සැලෙයිස උසස් ප්‍රතිඵලයේ ලබා දෙන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය අනුගමනය කළොත් ඒකෙන් අර්ථයක් පහළ වෙනවා ධර්මානුකූලයි. මවකලත් කවුරුකලත් යථාර්ථයේ උච්චරයි. කොයි විදිහට බණ කියන්න කියේ ධර්ම දේශනා කළ යුත්තේ එහෙම. ඒතර කාටවත් හිතෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ මේ කවුරු හරි මේ අහපු එක නා. ඉතින් එතුමාට එක්තරා හිදීමක් තියෙනවා. අපි කරන්න ආවා හැල්ලුවට ලක් කළා කියලා වදනේ මේක පේනවා. එන හැල්ලුවට ලක් කළා කියන වණ බුද්ධාමි නැහැ. එන කියන කෙනා දේශකයෙක් වෙන්න බෑ. මම බලහුවා. ඔබ තෝරා ගන්න. දේශකයෙකුට කියන කාරණා තියෙනවා දේශයට පිළිපිටිය යුතු කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කිසිම පුද්ගලික විවේචනයක් කරන්න අයිති නැහැ. පුද්ගලික විවේචනය කරන්න එපා කියලා කියනවා. කාරණේ කාරණේ හැටියට යථාර්ථයේ යථාර්ථයේ හැටියට පෙන්නන්න. අයථාර්ථයේ අයථාර්ථයේ හැටියට පෙන්නන්න කවුරු කළත් ඒ යථාර්ථයේ ධර්මයේ උච්චාරණය. ධර්මය අනුව කතා කරන ධර්මයේ තුල ඉඳලා. දැන් මේකයි පෙන්නන්නේ. මේක වරද්දාගත්තොත් ගැටුමක් වෙනවා. අරියා වැරදි, මෙයා වැරදි, අහවල් ජාතිය වැරදි, අහවල් ජාතිය හරි මෙහෙම කියන්නේ නැතුව. කවුරු කළත් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්පප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යාදුක්ති ඇසුරු කරගෙන හිතනවා නම් කියනවා නම් කරනවා. ඒක අධර්මයක්, අනර්ථයක්. කවුරු කළත් ඒක ඉච්චරයි. ප්‍රාණඝාතයෙන් වින් වෙලා, දයාවෙන් කරුණාවෙන් ලෝකයට යහපත කරනවා නම්, කොරවැර වංචා වින් වෙලා, දැහැමින් සාමයෙන් ලැබුම් දෙකකින් යහපතේ ජීවත් වෙනවා නම්, ඒ වගේම කාම මිත්‍යාචාරයෙන් වින් වෙලා, මූලික වශයෙන් පටන් ගන්න කාම මිත්‍යාචාරයෙන් වින් වෙලා, ලෝක සම්මත කාමචාරයකින් ජීවත් වෙනවා, සවුතුරුණ සුද්ධ වෙනකොට, අබ්‍රහ්ම චර්යාව තේරුම් අරගෙන, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ බ්‍රහ්ම ගති ලක්ෂණයෙන් තොර වුණා වූ ලෝකයේ කාමයන්ගෙන් ඇලී ගලී වාසය කරන්නා වූ කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පන වතුර වනවන ඒවා බ්‍රහ්මචර්යාව නෙමෙයි. ඒක අබ්‍රහ්මචර්යාවයි කවුරු කළා. ඒකේ වේගිලා හිතන් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණ වලමින් කටයුතු කරනවා නම් ඒවෙන් වේගිලා ඒක කවුරු කළා? ධර්මචර්යාවයි සමචර්යාවයි. මෙන්න මේ විදිහට කියන්න කියලා පෙන්නන. දැන් එහෙම කිව්ව කාටවත් පහරක් වැදිලා නැහැ. දැන් ධර්මයේ මම ඉන්නවද? මම කියන එක ධර්මයේද? අපි ඇහිුවේ බණද? අපි පිළිපැදින ඒවා වෙනස්ද? දැන් කාගේවත් පාන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ ධර්මයේ සාන්දිටිකයි. මේ ධර්මයේ සාන්දිටික ධර්මයක් නෑ. මේ ධර්මයෙන් කාගේවත් අපි කරන එක හරිද, අනික අය කරන එක හරිද කියලා මෙහෙම කතා කරන්න දෙයක් නෑ. තමා පිළිබඳ විනිශ්චයක් ගන්න පුළුවන් දෙයක් මේ ධර්මයේ සාන්දිටික ලක්ෂණ. කාගේවත් විනිශ්චය ගන්න අවශ්‍ය නෑ. මං හරිද මං වැරදිද කියලා අහනවා නම් ඒ තාකල් ධර්මාවබෝධය කර මග පෑදිලා නැහැ මොකද සැක තියනවා නම් ඒක හරියන්නේ නැහැ. නะ ධර්මයේ හරියට අවබෝධ වුණා නම් මම හරිද කියලා මම දැනගන්න ඕන ප්‍රඥාව. මම අධර්මයෙන් යුක්තද විෂමචර්යාවෙන් යුක්තද කියලා මගේ ප්‍රඥාවේ මාතුල විමසලා මං කරන කියන හිතන දේවල් දිහා බලලා මම තේරුම් ගන්න ඕන. ධර්මයේ කියන්නේ අන්න එහෙම එක. එහෙනම් ඒ ස්වාකාත වූ සම්දිත්තික වූ ධර්මයේ ස්වභාවය ඒක වෙන්න ඕන. ඒ ධර්මේ නම් ඇහුවේ, ඒ ධර්මේ නම් දෙසුවේ, කාටවත් පහර ගහILLක් ඔතන නැහැ. කාගේවත් එකක් විවේචනය කිරීමකුත් නැහැ. මෙන්න චක්‍රය. ඔයා හදලා තියෙන ගාන හරිද කියලා මෙන්න මේ ක්‍රමය බලා ගන්නකෝ. මේ චක්‍රේ නෑ වැරදි නෑ. මෙන්න ගණන් හදන ක්‍රමය. මේ ගණන් හදන ක්‍රමයට හදුව නියම උත්තරේ එනවා. එහෙනම් මේ චක්‍රේ වැරදිත් නෑ ක්‍රමේ වැරදිත් නෑ. එන ඔයත් නේද ඔයා හදන ගාන නේද ඔයා හදාගත්ත ගානක් තියෙනවා චක්‍රය කරනවා ක්‍රමයක කරනවා උත්තරයක් ඔයාරත් ඇවිදින් ඇති. ඒ ඇවිදින් තියෙන උත්තරේ හරිද බලන්න මෙන්න මේ සත්‍ය වූ චක්‍රයෙන් මෙන්න මේ සත්‍ය වූ ධර්මයේ. මෙන්න මේ ටික දුන්නාට පස්සේ තම තමන්ට තියෙන්නේ තම තමන් කරන තම තමන් ගොඩනගාගත්ත තමන්ගේ පිළිතුර තමයි යම්කිසි ලබ්ධියක් ෘත්‍යයක් හරි මොකක් හරි ආපු නිගමනයක් තියෙනවා ඒ නිගමනේ. ඒ නිගමනේ තමයි පිළිතුර. ඒ තමන්ට ඇවිල්ලා තියෙන පිළිතුර හරිද කියලා ධර්මයේ දාලා බලන්න ඕනේ. ඔය චක්‍රානුසාරයෙන් හදලා බලන්න ඕනේ. ඒක තමන්ටම තේරෙන්න පටන් ගන්නවා තමන්ගේම නුවණේ ධර්මය අවබෝධ කරගන්න කාගේවත් නුවණකින් නෙමෙයි අනිකාය ආධාරේ තියෙන ඥානවන්තයාගේ ආධාරයෙන් තමන්ගේ නුවණ පුහුදවාගෙන ඒ නුවණින් තමයි වර්ධනය කරලා ඇත්ත නැත්ත හොයාගන්න. අන්න ඒතර කාගෙන්වත් අහන්න දෙයක් නැහැ ගුවන් විදුලියෙන් කිව්වක් කමක් නැහැ. රූප වාහිනියේ පෙන්වුවක් කමක් නැහැ. පත්‍රයේ ඉදිරිලා පොත ඉදිරිලා බැලුවක් කමක් නැහැ. ධර්මයේ තමයි හරියට අවසර විමර්ශනය කරලා හොයන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක අහබලන්නත් එපා ගන්නත් එපා. ඔය විදිහට බලන්න පුරුදු වෙන්න. ඔය විදිහේ වඩකර සමන්න සමංගේ ඥානෙට ගෝචර වෙන ක්‍රමේ ලැබිලායි. එයාට මෙන්න මේ අනුව මේ නිගමනේ හරි. මෙන්න මේ අනුව මේ නිගමනේ වැරදි. මම මෙච්චර කල් දරා හිටු වියන් නිගමනයක් තිබුණා නම් ඒ නිගමනේ ආවේ මොන විදිහේ ඒ පිළිතුර ආවේ මොන විදිහේ ක්‍රමයකින්ද? මෙන්න මේ සත්‍ය චක්‍රයට අනුව මේ ධර්මයට අනුව ඒ ධර්මයයි චක්‍රයයි එකතු කරලා බුදුරණන් වහන්සේ ධර්ම චක්‍රය දේශනා කළා. අපි වුණ ධර්ම චක්‍රය කියලා එක වචනකින් කියනවා. දේශනා කරපු ධර්මයයි විඳාගත් චක්‍රයයි දෙකම එකතු කරපුවා ධර්ම චක්‍රයක් හැදෙනවා. අන්න ඒක තමයි බුදුරණන් වහන්සේගේ ධර්ම චක්‍රය. ධර්ම චක්‍රයෙන් ඕන වැඩේ කරගන්න. අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ මෙන්න ධර්මයයි චක්‍රයයි දෙකක්ද අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා එතකොට අවිද්‍යාවත් ඒ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධ සංඛාර පත්‍ය විඥානං කියන ධර්මයයි චක්‍රයයි දෙක හැදෙන්නේ කොහමද කවුරු කිව්වත් හරියන්නේ ඔක තමයි මේ සූත්‍රයන් වාන්තේ සර්වඥතා ඥානයේ පත් කියලා ලෝකෙට දේශනා කරපු ධර්මයයි චක්‍රයයි සංඛාර නිරෝධා විඥාන නිරෝධ ඔන්න ධර්මයේ චක්‍රය වර්ධනය. විඥාන පත්‍ය නාම රූපං. ඔන්න ධර්මයේ චක්‍රය. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. ඔන්න ධර්මයේ චක්‍රය. නාම රූප පත්‍ය සලආයතන. නාම රූප නිරෝධා සලආයතන නිරෝධ. ඔන්න ධර්මයේ චක්‍රය. සලආයතන පත්‍ය පස්සෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. ඔන්න ධර්මයේ චක්‍රය. පස පත්‍ය වේදනා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ඔන්න ධර්මයේ චක්‍රය. වේදනා පත්‍ය තණ්හා වේදනා නිරෝධා තණ්හා නිරෝධ ඔන්න ධර්මයේ චක්‍රය තණ්හා පත්‍ය උපාදාන තණ්හා නිරෝධා උපාදාන නිරෝධ ඔන්න ධර්මයේ චක්‍රය උපාදාන පත්‍ය භව උපාදාන නිරෝධා භව නිරෝධ ඔය ධර්මයේ චක්‍රය භව පත්‍ය ජාති භව නිරෝධා ජාති නිරෝධ ඔන්න ධර්මයේ චක්‍රය ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවන්ත ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධයි. ඔන්න ධර්මයේ චක්‍රය. දැන් කාගෙන් දහන්නේ අමුතු එක. ওই ධර්මයේ චක්‍රයයි වැරදි කියන සමතේ තුන් ලෝකෙම නැහැ. ඔප ඔප්පු කරන්න කාටවත් බෑ හේතු සාධක ඇති. මෙන්න මේක තියෙන අභීත සිංහනාදී බුදුරන් වහන්සේගේ අභීත සිංහනාදී ඕක. ඒතම් භගවතා වාරාණසියන් ඉතිපතනී මිගදායි අනුත්තරන් ධම්මචක්කම් පවත්තිතා. අප්පටිවත්තයන් සමනිනවා බ්‍රාහමනිනවා දීවිනවා මාරිනවා බ්‍රහ්මනවා කේත්වා ලෝකස්මි. භාග්‍යවතුන් වහන්සේ බර්මති ඉතිපතනාලාදී මෙන්න මේ ධර්මචක්‍රයේ පාස්තන. මේ ලෝකයේ කිසිම දෙවියෙකුට මාරියෙකුට බ්‍රාහ්මණයෙකුට ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයට කිසිම කෙනෙකුට පවත්තන්න බෑ ඒක. ලෝතර බුද්ධත්වයට පත් වෙලා මහා ප්‍රඥාව මතු කරලා කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි ධර්මචක්‍රයේ පවත්තනවා. මේක අකෙනදා බඹරෝට යනක විසිරලාගිය දේශනාව විසිරලාගිය සත්‍යයක් කියනවා එදා ප්‍රචාරය වෙලා ගියා කියලා ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දේශනා කරනවා. ඒක එහෙමම. ඔන්න ඔය ටික පෙන්වන්න තමයි ලෝතර බුදුරයන් වහන්සේනම ලෝකේ පහළ වෙන්නේ. අනි කිසි කෙනෙකුට ඔබ පෙන්නලා විද්‍යාමාන කියලා දෙන්න බෑ ශ්‍රාවකීන්ට දැනගන්න කිසි කෙනෙක්. අන්නේ අති දුර්ලභ ඥානයකින් කලේසිදී අධ්‍යා ඒකට කියනවා මහා සර්වඥතා ඥානයි. අන්නේ සර්වඥතා ඥානයි නිකා පහල කරන්න බෑ අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් පාරමිතා පුරලා පාරමී පූර්ණිය කරලා ලෞත්‍රා බුද්ධ කියන ලෝකේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ උත්තම ඥානත්වයට පත් වෙන්න ඕනේ. ඒ ඥානත්වයටයි කිව්වොතේ. දේශනා කළා වගේ සාහුගතර. ඉතින් ওই ටික තුලට අධ්‍යයන කාගෙන්වත් අහන්න ඕනේ මං හරිද මම වැරදිද? දැන් ඉතින් මොකද්ද මේ විතරටි උඹලා තෝරගන්නේ කයිද? ධර්මයේ චක්‍රය විග්‍රහ කරලා තෝරගන්න. අවිද්‍යාව කිව්වේ මොකද්ද? සංඛාර කිව්වේ මොනවද? ඉහි මූලික සත්‍ය තෝරගන්න ඕනේ. ඔක තමයි ඉතලම වරහල තෝරගන්න. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය අඥානං අයං උච්චති වික්ඛවේ අවිද්‍යාව. ඔන්න අවිද්‍යාව තෝරලා දුන්නු. දුක පිළිබඳ නොදැනීමක් ඇද්ද? දුකට හේතුව පිළිබඳ නොදැනීමක් ඇද්ද? දුක නිරෝධය පිළිබඳ නොදැනීමක් ඇද්ද? දුක නිරෝධ මාර්ගය පිළිබඳ නොදැනීමක් ඇද්ද? මෙන්න මේකට අවිද්‍යාව කියනවා. දැන් ඔබ තෝරගන්න ඕන. බණහනවා කියන්නේ වෙන්නේ නෙමෙයි කොහෙද උපන්නේ? බුදුහාමුදුර මෙහෙදී හිටියේ වෙන්දියා කියලා හොයාගන්න එක නෙමෙයි ඔන්න ඔය ටික හොයාගන්න. ඕකයි බුදුබා නිවන් දකින්නවා. අපිට අවශ්‍ය ඔය ටික තියෙනවා නම් බුදුරන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා වගේ තමයි. ඔය ධර්මයේ අර්ථවත් වෙ ටික තෝරාගත්තා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං අයං උච්චතිකේ විද්‍යාව. ඔන විද්‍යාව. දුක පිළිබඳ ඥානෙ, දුකට හේතු පිළිබඳ ඥානෙ, දුක්ඛ නිරෝධේ පිළිබඳ ඥානෙ, දුක්ඛ නිරෝධ මාර්ගයේ ප්‍රතිපදා මාර්ගයේ පිළිබඳ ඥානෙ. ඔන්න ඔය ඥානෙට කියනවා විද්‍යාව. එනා අවිද්‍යාව කියන තාක්කල් මොකද වෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරා ඉලක් සංඛාර හැදේ. එහේ සත්‍ය කතම සංඛාර පත්‍ය අවිද්‍යාව පත්‍ය සංඛාර. මෙතන අවිද්‍යාව පත්‍ය සංඛාර වෙනවා කියන්නේ මොකද්ද? කාය සංඛාරා, වාචී සංඛාරා, මනෝ සංඛාරා. මේක කරමින් සංඛාර පිළි. තාවිදීන පුඤ්ඤාවි සංඛාරා, අපුඤ්ඤාවි සංඛාරා, ආනිඤ්ඤාවි සංඛාරා. ආයමිතති අවිද්‍යාව පත්‍ය සංඛාර. දැකිති තෝරලා තියෙන ධර්මයේ තුලින් අපි ලොකු වාසනාවක් ඒ ධර්මයේ අදත් විල පොතලින් ගෙනිනවා ආහන ලැබෙනවා ඊට අනුකූලව තෝරා ගන්න එකයි තියෙන්නේ. එන මේ අවිද්‍යාවෙන් යුත්වන්නා වූ නැත්නම් දුක පිළිබඳ නොදැනීමෙන්, දුකට හේතුව නොදැනීමෙන්, දුකට ඒ වගේම දුක නිරෝධේ නොදැනීමෙන්, දුක් නිරෝධ මාර්ගය නොදැනීමෙන් ලෝක සත්‍යාවදී මේ විවිධාකාර වන්නා වූ අවිද්‍යාවේ දෘෂ්ටි වලට බැහැයි. ඒ බැසලපත් ඒ දෘෂ්ටියේ ඉඳලා හිතන කියන කරන දෙයක් ඇත්නම් අවිද්‍යාව පත්‍ය කාය සංඛාරා, අවිද්‍යාව පත්‍ය වාචී සංඛාරා, අවිද්‍යාව පත්‍ය මනෝ සංඛාරා කියන සංඛාර කොටගෙ. හොඳවයි නරකේවයි මධ්‍යස්ථේවයි කරනකොට අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාභි සංඛාරා, අවිද්‍යාව පත්‍ය අපුඤ්ඤාභි සංඛාරා, අවිද්‍යාව පත්‍ය ආනිඤ්ඤාභි සංඛාරා කියලා වැඩේ. ඉතින් අපි කරන වැඩේ ඒවා වැඩේ නිකක් නෑ. අපි දැනගන්න ඕනේ වැඩේ වැරදි නෑ. ආගමතර ආඥානි නැ චක්‍රේ තන්නේ ධර්මේ තන්නේ බලන්න. අනේ ධර්ම චක්‍රයෙන් දහම් තෝරා ගන්නකොට තවන් ධර්ම චක්‍රේ තෝරාගෙන ධර්ම චක්‍රයට දාලා බලන මං කරන කියන හිතන දේවල් අවිද්‍යාව පත්‍යේ මුල් කරගෙන කරන ඒවා. එහෙනම් මේ ලෝකේ සැපයි සැපයි කියලා මම හිතා ඉන්නේ යමක් ඇත්ද? ඒ සංඥාව හරිද? සැපයි කියලා හිතා ඉන්නේ දුක පිළිබඳව දැනගන්න බැරුව. දුක ඇති කරන දෙයකට හේතු වෙන දෙයක් පිළිබඳව මුල් කරගෙන ඒක හොඳයි කියලා ගත්ත යහපතයි කියලා ගත්ත දෘෂ්ටියක්. එන අවිද්‍යාව පත්‍යෙන් ගත්ත දෘෂ්ටියක් ඒක. ඔන්න ඔතෙන් ගත්තා නම් ඊට පස්සේ ඒක බලාපොරොත්තු වෙන ලෝකේ සැප බලාපොරොත්තු වෙන මං හිතනවාද කියනවාද කරනවාද? ලෝකේ සැප බලාපොරොත්තුෙන් හිතනවා නම් කියනවා නම් කරනවා අවිද්‍යාව පත්‍යෙන් හටගත්ත මුලාවෙන් හටගත් එකක් නම් එයාගේ දෘෂ්ටිය. කවදාවත් මට මිදීමක් නැහැ විමුක්තියක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒකෙන් ලෝක ඇතුළේම බලණය කරන ලෝක ඇතුළේම හැසිරෙන යමක් ගොඩ නැගෙනවා මිසක් මුල පුරනවා මිසක්. කවදාවත් නිවන් මාර්ගයට මුල පුරන්න ඒක හේතු වෙන්නේ නැහැ. දැන් මේ කාගෙන් අහන්නවද? දැන් මේක හරිද වැරදිද කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. එහෙනම් මේක තෝරා ගන්න. බුදුරණවහන්සේ පැහැදිලි දේශනාවක් කරලා තිනවා. පැහැදිලිවම විග්‍රහ කරලා තෝරා ගන්න පුළුවන්. මහත්තරාරීසක සූත්‍රයේ ලස්සන විග්‍රහ කරලා තිනවා. ඒ අවිද්‍යාව තරස් වෙලා එනකොට හොයා ගන්න ආකාරය. එතකොට ඒ සකස් වෙන ප්‍රම හටාවක් තියෙනවා. ඒක සකස් කරගන්න හැටි සම්මාදිට්ඨිය කියන එක සම්මාදිට්ඨිය මොකද්ද? අපි දැනගත්තේ මාර්ගය අනුගමනය කරන නිසා කාගෙන්වත් හරිද වැරදිද අහ නැතුව අපි කියන එක හරිද වැරදිද ඒගොල්ලෝ කියන එක හරිද වැරදිද කියලා එහෙම නිගමනය කරන්න නැතුව දැනගන්න තියෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි මොකද්ද? සම්මාදිට්ඨිය පිළිබඳ දැනගන්න ආකාරය පැහැදිලිව දේශනා කරනවා. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියසේ දැනගනි. මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨියසේ දැනගනි. සම්මාදිට්ඨිය දෙයාකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි කෙලෙසයිතයි සසර ගමනට හේතු වෙයි. අනික ලෝකෝත්තරයි නිවන්ට හේතු වෙයි. සම්මාදිට්ඨිය පිළිබඳ ඔන්නේ කාරණා ටික දැනගත්තා. කාගෙන්වත් අහන්න දෙයක් නැති. ධර්මයයි චක්‍රයයි වැටෙන්න පටන් ගන්නවා. ධර්ම චක්‍රයේ වැටෙන්න පටන් ගන්නවා. ඔන්නම තෝරා ගන්න. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියසේ දැනගනි. මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨියසේ දැනගනි. මේ ඉතලා පටන් ගන්න නැහැ. සමාධිත්‍ය දෙයාකාරයි කියලා දැනගන්න. එකක් ලෞකිකයි කෙලෙසයි තයි සතර ගමට හේතු වෙන අනික ලෝකෝත්තර නිවනට හේතු වෙන. ඔන්න ඔය පොත හොරා ගත්තාම ප්‍රශ්නේ ඔක්කොම විසඳිලා ඉවරයි. අපිට ඕනේ මූල බීජය උතන. නිවන් දකින්න වගපාදා ගන්න තියාගෙන පළවෙනි හඩගසන මූලස්ථානේ උතන. ඔයින් පස්සේ අනික දැනගන්න ඉච්ච අමාරු වන්නේ. අමාරු දින උතන. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියසේ දැනගන්න. මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨියසේ දැනගන්න. දැන් මොකක්ද කියන්නේ මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ? මිච්ඡාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉස්සෙල්ලාම දැනගන්න ඕන කාරණා 10ක්. නත්ති දානං නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකර දුක්ඛානං කම්මානං ඵලං විපාකං. ඉතින් නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ ආදි වශයෙන් කාරණා 10ක් වෙනදා විග්‍රහ කර දසවස්තුක විද්‍යාදීත්‍ය කියලා අපි ඔබට කියනවා. ඔන්න ඔය 10 තේරුම් ගත්තාම කියනවා මෙන්න මේ 10 තමයි මිච්ඡාදීත්‍ය කියන්නේ. මිච්ඡාදීත්‍ය මිච්ඡාදීත්‍ය වශයෙන් දැනගන්න. මේ 10ෙන් බෙන්ගුණාම සම්මාදීත්‍යක් හම්බ වෙනවා. ඒ කියන්නේ දානීය විපාක තියෙනවා පිළිගන්න. යහපත් විපාකයක් තියෙනවා. දානෙ හොඳයි. පූජාව විපාක තියෙනවා. ඒකින් චිත්ත ප්‍රසාදය තියෙනවා. ඒකින් යහපතක් වෙනවා. යුතුකම් මිටු කිරීම ආදී තියන ඒවා යහපත්මයි. ඒවා යහපත් බුද්ධිලේගේම කටයුතු මනස දූෂ්‍ය කරන ඒවා නෙමෙයි. මනස ප්‍රහාණය කරන පැහැපත් කරන හොඳ දේවල්. එතකොට නෑ එතකොට ඒ වගේම පින්පව් කියලා දෙයක් තියෙනවා. යහපත් දෙයට යහපත් ප්‍රතිඵල අයහපත් දෙයට අයහපත් ප්‍රතිඵල දිනා මේක නැත්තේ නෑ. ඔන්නේ විශ්වාසය ඉස්සෙල්ලා ඇති කරගන්න. මව් කියා විශේෂ කෙනෙක් ඉන්නවා. ලෝකෙ කොච්චර අය හිටියා තමන්න තමන්ගේ මව් විශේෂයක් කරලා තියෙනවා. පියා නිසා තමයි විශේෂයක් ලැබිලා තියෙනයි පුතාට. දරුවා. මව්පිය කියලා දෙන්නේ කී විශේෂ ගුණ තියෙන දෙන්නේ කින්නෝ. ඒ ඇයිද හැලපොත් යහපත් විපාක හොඳ විපාක තියෙනවා චිත්ත ප්‍රහාදයක් තියෙනවා විශේෂයක් තියෙනවා. ඕක තමයි අත් දකින්නවා. ඒ වගේ පිළිගන්න. නත්ති සත්තා ඕපපාදික. මේ ඕපපාදික සත්තු නැහැ කියලා දැන් එහෙම උපදින සත්ෙක් නෑ අපිට ඇහැට පේනවා විතරයි තියෙන්නේ කන්ට ඇහෙනවා විතරයි තියෙන්නේ කියලා ගත්තොත් පටු මානසිකත්වයෙන් ගත තීරණයක් වෙනවා. හැබැයි මේ තීරණයට එහාට ගිය කිසිම ලාභයක් ඊසියක් ප්‍රශංසාවක් බලාපොරොත්තුවක් නැතුව හිටපු ඒ ඥාන පහල කරගත් අය මිනිසාට ඉක්ම වූ දිවසින් කියා තියෙන දේවල් විශ්වාස කරන හැම දේවල් නැත්තේ නේ. හේතු තියනා පිළිගන්න. ඒ වගේම දැනගන්න හේතු විවිධාකාරයෙන් පහල වෙලා තියෙනවා. එහෙනම් එහෙම නෑ කියලා අපි නොපෙන්න ඵලෙත් නිගමනය කරන්නේ නෑ. දන්නේ නැහැ මට පේන්නේ නැහැ මට පේන්නේ නැහැ කියනවා මිසක් එහෙම නෑ කියලා තීරණයක් දෙන්න බෑ. තීරණයක් දෙන්න හේතු තියනා ඉන්නවා නම් ඒ අය කිව්වෝ. දැන් අපි සමකෝ උපතින්ම අන්ධ මිනිස්සෙක් කිව්වොත් ලෝකේ රූප කියලා දෙයක් නැහැ. වර්ණ කියලා දෙයක් නැහැ කිව්වොත් එහෙම ගැළපෙන්නේ නැති බව අපි දන්නවා. ඇස් තියෙන කෙනාට පේනවා නැති කෙනාට කොච්චර කිව්වා දකින්න බෑ. හැබැයි ඔහු ඉතින් කියේ ඉතේ මොකද්ද? එහෙම දෙයක් තියනවා කියලා මට නම් පේන්නේ නෑ. එහෙම දෙයක් නෑ කියන්න බෑ නෑ කිව්වොත් වැරදි. පේන්නේ නෑ කියවට ප්‍රශ්නයක් නෑ. පේන දේ පේන්නේ නෑ කිය. මට දැනගන්න හම්බුනේ නෑ කියන්න පුළුවන්. හැබැයි මෙහෙම කියා තියෙනවා මම පිළිගන්න. ඒක මට දැනගන්න මට ඥානයක් නෑ. එහෙම කියන්න පුළුවන්. අනුමාන ඥානෝගින් දැනගන්න කාරණා තියෙනවා ලැබුණා කියන මට අනුමාන වශයෙන් දැනගන්න හම්බවෙයි. අවදා දිවස පහලට දවස් වුණොත් ඒකාන්තියම සත්‍යයි නේ කියපු කියවෝ. එහෙම සත්‍යෙ ඉන්නවා. ඒකත් දැනගන්න. එතන මෙන්න මේ විදිහට. මෙලෝ පරලෝ තත්වාකාරයෙන් දැනගෙන මෙන්න විමුක්තිය කියලා හේතුකාරකත්වය වෙන්නපු ශ්‍රමණ බ්‍රාහමණයෝ කියලා කතියක් ලෝකේ නැහැ. මම නම් පිළිගන්නේ නැහැ ඔක්කොම බොරු කාරයෝ. කොහොම නිකන් දෘෂ්ටිගතව ඔහොම කතා කියනවා. මෙන්න මේවල කියනවා මේ 10 කිනා මිත්‍යා දෘෂ්ටියක් පහළ වෙනවා මිත්‍යා දෘෂ්ටියකින් කතා කරනවා. කියනවා හිතනවා. මෙන්න මේකෙන් කළොත් මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය කියලා දැනගන්න ඔකට කියනවා මිත්‍යා දෘෂ්ටිය කියලා. මෙන්න ඉතලා මිත්‍යා දෘෂ්ටිය දැනගන්න හැටි. ඒතර මුලින්ම මාර්ගඵල අවබෝධ කරගන්න ඉතල චතුරාර්ය සත්‍ය දකින්න සම්මාදිටිය පහළ කරගන්න ඉතල. ලෞකික සම්මාදිටිය පහළ වෙනවා. ඒක තමයි එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි. සසර ගමනට හේතුව නිවන්ට හේතු වෙන එක නෙමෙයි. හැබැයි සුභතියට හේතු වෙනවා. ওই මිත්‍යා දෘෂ්ටියෙන් අහකලා සම්මාදිටියේ පිහිටව පුද්ගලයා ඊට අනුකූලව යහපත් දේම කරනවා මිසක් කවදාවත් අයහපත් දේ කරන්නේ නැහැ. යහපත අයහපත දැක්කනවා. මිත්‍යාව දැක්කනවා. වැරද්ද දැක්කනවා. සතර පාගත වෙන්නේ හේතු වෙන පාපින දූෂ්‍ය භාවයට පත් වෙන මානසිකත්වයේ හේතු දැක්කනවා. ඒ පැත්තේ ඇත්තටම ඒකෙන් ප්‍රහන්න භාවයට පත් වෙන පහන් හිතකින් කටයුතු කරනකොට සුභතියට හේතු වෙන්නා උදේ නිපද වෙනවා. ඒ සම්මාදිටිය ලෞකිකයි. අන්නේ ලෞකික සම්මාදිටිය අද්භූතෝත්පාද කාලී තිබුණා. අන්නේකට කියනවා සම්මාදිටියේ දෙයාකාරය එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙන එක. අනික ලෝකෝත්තර නිවන්ට හේතු වෙනවා. ඒක මොකක්ද? මේ ලෝකේට ඇති අන්තාග් දේ ඇද්ද? ඒ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කළ ධර්මානුකූලව අති දුර්ලභව වෙච්ච බුදුරජාණන් වහන්සේ නිසා පහළ වෙච්ච. වචන තුන තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වටහා ගන්න පුළුවන් සත්‍යය. ලෝක ස්වභාවය. මෙන්න මේ සත්‍ය වූ ලෝක ස්වභාවයට අනුකූල මේ ලෝකීය ඇතිදී ගැන වල්නකොට. එයා දැනගන්න. මේ ලෝකීයට තියෙන යම් තරමක් දේ ඇද්ද? මේ එකක්වත් අපිට ඕන හැටියට පවත් ගන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි කොච්චර කැමතිුණත් ඒවා අපිට ඕන හැටියට පවත් ගන්න. ඒවා පවතින්නේ ක්‍රියාත්මක වෙන්නේ ගෙවිලා යන්නේ වෙනසිලා යන්නේ ධර්මතාවයත් තුන. ඒ ධර්මතාවය වෙනස් කරලා පුළුවන් සමතේ තුන් ලෝකේ කොහෙවත් නෑ. ඒ ධර්මතාවය ඉද පිටුපාල හිටන් අපිට ඕන ඉද ජයග්‍රහණය කරන්නත්. මොකද මේ ධර්මතාවය පළවෙනි ලෝක ධර්මතාවය තමයි අනිත්‍ය ධර්මතාවය. අනිත්‍ය ධර්මතාවය කියන්නේ දැනගන්න දු කර්ම තියෙනවා උඩා. බුදුරජාණන් වහන්සේ අදහස ගන්න කියලා පෙන්නවා. ව්‍යවහාර වාසාවෙන් ධම්ම දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේ ලිඛිත වාස අනුවත කළේ නැහැ. දේශනාවෙන් පැහැදිලිව පෙන්නලා තියෙනවා. පව කාලෙක තමයි ලිඛිත වාසාව සහ වාසා ව්‍යාකරණ අරගෙන වාසා නිරුක්ති කියලා අරගෙන අද මේ නිරුක්ති විවාද ප්‍රශ්නයටත් සමහර ස්වාමීන් වහන්සේලා පවා මතු කරන ප්‍රශ්න. කිසුවක් විසු කතාවල් කියන්නේ ඔහොම නිවිසු කොහෙ තියෙන්නේ ඔය ආදිවාස බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ව්‍යවහාර භාෂාව අත්හරින්න එපා ධර්මාවෝදයට ධර්ම දේශනා කරනකොට. ජනපද නිරුක්තිය පැහැරහරින්න එපා. යම්කිසි යමක් හඳුන්වන්නේ යම්කිසි භාෂාවකින් යම් අදහසක් ගත්තනම් අන්නේ අදහස මතුවෙන වචනෙට පවාද කරන්න යන්න එපා. ඒ වචනේ අරගෙන ඒ වචනෙන් අදහස මතු කරලා ධර්ම දේශනා කරන්න. පැහැදිලි දේශනාවක් කරලා තියෙනවා. ඒතර අන්නේ නිරුක්ති හැදෙන මූල ක්‍රමයක් වෙලා තියෙනවා. ධර්මානුකූලව මේ නිරුක්ති හටගත්ත ව්‍යවහාරී භාෂාවෙන් නිරුක්ති හටගත්ත ක්‍රමයක්. හැබැයි මේක භාෂාවෙ නෑ. ඒ කියන්නේ භාෂා විසරදින් විසින් නිෂ්පාදනය කරපු භාෂාවේ ලිඛිත භාෂාවේ නිරුක්ති මේ ඔය කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ නිරුක්ති කියන්නේ ඉතිහා ව්‍යවහාර භාෂාවේ නිරුක්ති. පද හැදිලා තියෙන හැටි. පද හැදෙන්න අර්ථය එකතු වෙලා හිටන් අර්ථවත් විදි අදහස් එකතුලා පදයක් අකුරු ගොඩනැගිලා කියලා පදයක් හැදිච්ච හැටි. මේක පුරාණ නිරුක්තියයි ධර්මානුකූලයි කියලා දේශනා කරලා තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේක. සමහර වෙලාවට කියා තියෙනවා ප්‍රසිද්ධ දේශනාවලදී පෙළලා තියෙනවා ඔය ගුවන් විදුලියේ ආදි දේශනාවල මෙහෙම නිරුක්ති ක්‍රමයක් බුදුදහමේ පෙළලා නැහැ. මේක පිස්සුවක් බොරුවක් කියලා මේ පිළිවදෝ විවේචනයක් මුල් කරගෙන. නමුත් බුදුදහමේ පෙළලා තියෙන ඉඳලා ගන්න ඕන නම් අග්ගඤ්ඤ සූත්‍රය බලන්න. දීඝනිකායේ 3 වෙනි කොටසේ අග්ගඤ්ඤ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. සූත්‍රයේ මුලජාගතම බලාගෙන ඉන්න පැහැදිලිව වෙන්නේ මේ જાතිය පද නිරුක්ති අට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ව්‍යවහාර නිරුක්ති හැදෙන හැටි අකුරු එකතු වෙලා පද හැදෙන හැටි අකුරු සම්බන්ධයෙන් විවිධ අදහස් එකතු වෙලා එක පදයකට ගෙදෙන හැටි සියල්ලම අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ශාස්ත්‍රීය හැදිච්ච හැටි මහා සම්මත කියන වචන හැදිච්ච හැටි රජ කියන වචන හැදිච්ච හැටි බ්‍රාහ්මණ කියන වචන හැදිච්ච හැටි ධ්‍යායි කියන වචන හැදිච්ච හැටි අධ්‍යායි කියන වචන හැදිච්ච හැටි මේ ඔක්කොම අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. මේක පැරණි අක්ෂර ගැලපීමේ පදහටගත පැරණි ධර්මානුකූල ක්‍රමයේ මේකයි කියලා දේශනා කරලා තියෙනවා. අනු බුදුරන් වහන්සේ වෙනව නිරුක්ති ක්‍රමයේ තියෙන පැහැදිලිව අග්ගඤ්ඤ සූත්‍රය. ඉතින් ඒ නිසා මම දැන් පෙන්නන්නේ මේ මුලා කරන්න හදනවා. තම තමන් දන්න වටවීද. ඒ නිසා මුලාවටපත් වෙන්නේ නැති වෙන්නේ ඇත්ත දැනගන්නයි පින්නුවේ නිරුක්ති ක්‍රමයේ සත්‍ය බව බුද්ධ අනුමතේ වෙනව දැන් මම ඔය පෙන්නන්නේ. සුත්‍ර කියන වචන හැදිච්ච හැටි වෛශ්‍ය කියන වචන හැදිච්ච හැටි ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. ශ්‍රමණ කියන වචන හැදිච්ච හැටි විග්‍රහ කරලා තියෙනවා. අන්න දැනගන්න ඕන කෙනෙක් වැඩිපුර විග්‍රහ කරනවා ආගඤ්ඤ සූත්‍රයේ මුලින්ම හොඳට පැහැදිලිව කියවගෙන යන්න. පාලියක් තියෙනවා සිංහලක් තියෙනවා දෙපැත්තම තියෙනවා බලා ගන්න පුළුවන් නිරුක්ති හැදුන ආකාරය. ඉති ප්‍රශ්නයක් නැතුව දැනගන්න පුළුවන්. එතන මොකද දැන් මෙහෙම කියා තියෙන්නේ දැන් මේ නිසා අපි දැනගන්න ඕනේ මේ වාද බාහා නිරුක්තියේ මේ නිරුක්ති වැහිලා තියෙන්නේ. බාහා නිරුක්තියේ මෙවට නෙමෙයි ව්‍යාකරණවල. ඒ ව්‍යාකරණ මොනවද? පාලි භාෂා පාලි භාෂාවට ලිඛිත භාෂාවක් තිබුණේ නැහැ. අද වෙනකම් ලිඛිත භාෂාවක් නැහැ පාලියොද. වටහවුම් අකුරෙන් ලියා තියෙන අක්ෂර ඇතුළු ලියා තිබෙනා වූ ලිඛිත භාෂාවක් හදලා තින් දැන් අවුරුදු 1000කටත් මෙහා. 2500කින් එහෙම භාෂාවක් පැත්තකවත් තිබුණේ නැහැ ව්‍යවහාර භාෂාවක් තිබුණේ. ඒ ව්‍යවහාරයෙන් තමයි ධර්මයේ ගෙන ආවේ. මේ ලිඛිත වාසාවක් තිබුණා කියලා හැදුණා ලියන්න අහනට බුදුරණන් වහන්සේ නිග්‍රහ කළා. එදා හිටපු සංස්කෘත භාෂා පිළිබඳ විචාරද ත්‍රිවේද පරප්‍රාප්ත බමුණු මහණෙනි දෙන්නේ බුදුරණන් වහන්සේගෙන් අවසරය ඉල්ලන්න කියලා බුදුරණන් වහන්සේ නිගරු කළා. එපා කියලා තහනම් කළාම දැන්. ඊට මොකද වෙන්නේ එහෙම කරන්න? අදහසින් නෙවෙයි අවබෝධ කරන්නේ. ඔය ලිඛිත වාසා ක්‍රමයට ගන්නකොට බුදුරජාණන් වහන්සේ ලිඛිත වාසාවක් දුන්නේ නැහැ. ඒක සර්වස්තවරයේගේ වාසාවක් නෙමෙයි. පස්සේ යම් කිසි භාෂා විලංගුවේ වේදේ පිළිබඳ හදාරපු අක්ෂර ගණ පිළිබඳ හදාපු විද්‍යාව නැහැ. ලෞකික විද්‍යාවක් හදාරපු අය විදිහින් ඊට අනුකූලවන්නව පදගොතල අතුරුගොතල හදාගත්ත වාහාර රටාවක් තියෙනවා. අන්න ඒක තමයි අද අපි ලිඛිත වාසාව කියලා කියන්නේ. ලිඛිත වාසාව බුදුරජාණන් වහන්සේගේ වාසාවක් නෙමෙයි. මේ ලිඛිත වාසාව කියන පුත්‍රජණයේ හදවූ වාසාවකින් පුළුවන් ද ලෝකෝත්තර වූ අදහසක් දෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේවාද බලපාලා තියෙන්නේ. අනිත්‍ය කියන වචනේ බුදුරජාණන් වහන්සේ වැඩෙන කාලේ දේශනා කළ භාෂාවේ පදයක්. ආයන නියන ඡායන වැඩි ඡායන අනිත්‍ය කියලා කියනවා. ආයන වැඩි ඡායන ඡායන වැඩි ඡායන අනිත්‍ය කියලා කියනවා. ලිඛිත භාෂාවේ පදයකට උග අනිත්‍ය අතුරු දෙආකාරයකින් අනිත්‍ය අනිත්‍ය කියලා වෙන්න. මෙලයිද ඒ අය දැනගත්ත හැටියට අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ කියන එක වෙන්න. බුදුරජාණන් වහන්සේ වෙලා තියෙන මොකද්ද? අන්න පද නිරුක්ති අරගත්තහම පදේ හැදිලා තියෙන ගැතහම ඉච්ඡසේ නැද්ද අනිච්චයි. ඉච්ඡ කියන්නේ කැමැත්ත. කැමැතිසේ නැද්ද යමක් අනිච්චයි. එහෙනම් දුකින් එකක් නිසාද? කැමැතිසේ නැති නිසා. ඉස්තිර නැති නිසා දුකයි කියන එක මෙහෙම කියන්න ගියාම කොහොම තේරුම් ගන්න? මේ මුළු ලෝකෙම පහළ වෙන්නේ පවතින්නේ ඉස්තිර නැති නිසා. යමක් යම් තැනක ස්ථිර නම් එහෙම ලෝකයක් ගොඩනගින්න ක්‍රමයක් නැහැ. මොහොතක් ගානේ විනාශ වෙන ධර්මතාවයක් තියෙනවා. ඒ හේතුවෙමයි ඇහැක් කනක් නාසයක් දිවක් කයක් මනක් මලක් විද්‍යාමාන වෙන්නේ. රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ධර්මයක් විද්‍යාමාන වෙන්නේ. ඒ මොහොතත් තුළ ඇති වෙන විනාශ වීමේ ක්‍රියාදාමයක් තුළින් තමයි සංඥා විද්‍යාමාන වෙන්නේ. එන අනිත්‍යතාවයක් නැති වෙනක ලෝකයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. ඉන විද්‍යාමානයේ ලෝකෙට අයි සත්‍යය ඇලුම් කරා. මේ ලෝකේ ප්‍රිය ස්වභාවයක් නැත්නම් වදෘ ස්වභාවයක් නැත්නම් සත්‍යය ඇලෙනවාද කියලා බුදුදාන හන්සේ අහනවා. ප්‍රිය ස්වභාවයක් ඇති නිසා වදෘ ස්වභාවයක් ඇති නිසා සත්‍යයන් මේක දාලා යන්න බෑ. මිදෙන්න බෑ. ආස්වාද කර කර ඇලි ඇලි ඉන්නවා. නා දුක කි? ලෝකෙ දුකම තිබුණා නම් එහෙම ඇලෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. දුකට හේතුව දේශනා කරන්න බෑ. ඔකම දුක. දුකට හේතුව දුකයි කියලා දේශනා කළා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත තත්ත්‍ර තත්ත්‍ර අවිනන්දෙහි හේයි යතිනා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තණ්හා දුකයි කියලා පිළිගන්නවා. මේ ලෝකෙට ඇලෙන ස්වභාවයක් පිය සබා යන් ලෝකේ පිය රූපං සාත රූපං इति දන්නා උපජ්ජමාන උපජ්ජිත නිවිසමාන නිවිස ලෝකේ යම් පිය ස්වභාවයක් ඇද මధుර ස්වභාවයක් ඇද තේසුස්නාව ඒ නිසා හි උපදින එයි පවතින එහෙනම් මේ ලෝකේ පිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නෑ කිව්වොත් එහෙම මේක ධර්ම විරෝධී ලෝකේ යම් පිය ස්වභාවයක් ඇද මధుර ස්වභාවයක් ඇද ඒක දුකයි කිව්වොත් එහෙම දේශනාවක් කියලා ඉන්න හිමිදු ගන්නවා ඔය සුඛාස්වාදයක් ඇති නිසා ආස්වාද රහිත නිසාම ලෝක සත්‍යය මේ ගැලුම් කරනවා. වැහිලා තිනවා මහා ආදීනවය. ඕක පේන්නේ නැහැ ආස්වාදේ වැහිලා ඉන්නේ. ඔන්නේ ආදීනවය දැකදාට ආස්වාදේ දෙවෙනිලා ආදීනවය දැකදා දකිනවා මේක මරවුගලක්. ආස්වාද වශයෙන් ඉන්නේ උගලක් කියන්නේ ඉදාර දකින. එනම් බුදුරජාණන් වහන්සේ දුක පෙන්වුවේ මොකෙන්ද? යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛන් කියන වදනේ. චතුරාර්ය සත්‍ය කුලගන්ලා දේශනා කරපු ප්‍රධාන දේශනා දෙක තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි සත්‍ය විභංග සූත්‍රයයි. සත්‍ය විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ගන්වතින් දරියොත් මහ රහතන් වහන්සේ විග්‍රහ කළා දේශනා කළා. අනිත් චතුරාර්ය සත්‍ය විග්‍රහ කළා දේශනා කරපු සූත්‍රය තමයි සත්‍ය විභංග සූත්‍රය. ওই දෙකේ චතුරාර්ය සත්‍ය නිවන් අවබෝධයේ කිසිම අඩුවක් නැහැ. එහෙනම් සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කළා තිබෙන ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධි දුක්ඛෝ, මරණපි දුක්ඛං ආදී වශයෙන් පෙන්නන මේ දුකට වැටෙන කරා කුමක් නිසා දුක වෙනවද කියලා පෙන්නලා තිනවා සත්‍ය විභංග සූත්‍රය. දැන් යම් පිච්චන් නලබදී සම්පි දුක්ඛන් කියන්නේ අමුතු જાතිය වෙනව කැලලක් නෙමෙයි. જાති දුක හැදෙන්නේ යම් පිච්චන් නලබදී සම්පි දුක්ඛන් කියන ක්‍රම විදිහට. කැමැති යමක් ලැබෙයිද එහෙම දුකයි කියන ක්‍රමයට අද. જાති ධම්මානම් ආවසෝ සත්තාලං ඒවං ઈચ્છා උප්පජ්ජති. ඇවැත්නි මේ જાති ධර්මයේ ක්‍රින් තියෙන හත්යින් මෙන්න මෙහෙම කැමැත්තක් උපදිනවා. අවෝ වතමයන් න ජාති ධම්මාණන් අස්සා අනේ මට මෙහෙම ජාති ධර්මයක් ඉන්නේ නැත්නම් කොච්චර හොඳ කියලා මම කැමැත්තක් ඉන්නේ නකෝ පණීතං ઈચ્છාය පත්තක් ඒ වුණාට කවදාද ඒ කැමැත්තලන සිද්ධ වෙන්නේ ඉදම් පි යම් පිච්චන්න ලබදී සම්පි දුක ඔන්න ඔකට කියනවා කැමති නැති එක දුකයි කියන එනවා ජාති දුක හැදෙන්නේ ඕකේ ජරා ධම්මාණන් ආවසෝ සත්තාණන් ඒවන් ઈચ્છා උපද එවැත්නි මේ ජරා ධර්මයක ඉන්නේ සත්වෙන්න මෙන්න මෙහෙම කැමැත්තක් ඉන්නවා අවෝ වතමයන් න ජරා ධම්මාණන් අස්සා මට අනේ මෙහෙම ජරා ධර්මයක් ඉන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා නකෝපණීතං ઈચ્છාය පත්තබ්බ ඒ වුණාට කවදාත් ඒක කැමැත්තර වුණාට ඒක හරියන්නේ නැහැ ඒක එනවා ඉදන් පියම් පිච්චන්න යම් පිච්චන්න ලබති සම්පි දුක්ක ඔන්නෝකයි කැමති ලැබෙන්නේ තික දුක කියන්නේ නැ ජරා ධර්ම දුක වෙන්නේ කැමති නැති නිසා ජාති ධර්ම දුක වෙන්නේ කැමති නැති නිසා ව්‍යාධි ධර්ම වරණ ධර්ම ශෝක ධර්ම පරිදේව ධර්ම දුක්ඛ ධර්ම දෝමනස් ධර්ම උපායාස ධර්ම කියන්නේ මේ සියල්ලම දුක වෙලා තියෙන කැමති නැති නිසා සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කරනවා මිසක් ඔයක කව ඉති නැති නිසා දුක කියන්නේ මේ වෙන්නේ එන ධර්මයේ අනුකූලව දුක ඉන්නේ මොකෙන්ද? කැමැති දේ නැති නිසා. ඉතිරි නැති එක ධර්මතාවයක්. ඒක බොරුවක් නෙමෙයි. ඉතිරි කරන්නේම ලෝකයක් හදගන්නේ. ලෝකයක් ගොඩනගන්නේ ඉතිරි නැති ක්‍රියාදාමයක් නිසා මොහොතින් මොහොත විපරිණාමයට පත් වෙන ක්‍රියාදාමයක් එකම. අනේ ක්‍රියාදාමී ධර්මතාවය තමයි මොහොතින් මොහොත විපරිණාමයට පත් වෙලා වෙනසිලා යන දේවල් ගොඩනගන්නේ. ඒම දෙයක් තුල අපි හිතාගත්තොත් මේක මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ඒක වෙන්නේ නැහැ. ඒක අපේ බලාපොරොත්තු වල සිද්ධ වෙන එකක් නෙමෙයි. බලාපොරොත්තු කල වෙනකොට මොකද වෙන්නේ? අනේ මට වෙච්ච දෙයක්. මම මෙහෙම වෙයි කියලා හිතුවද? මට මෙහෙම දෙයක් වෙන්න එපා කියලා මම කොච්චර හිතුවත් වැඩේ වුණාද? දුක එනවා. එනවාට කැමතිනේ අනේ දුක ඉන්න එපා කියලා ආවා. සැප ගියා. අනේ මේ සැප යන්න එපා කියලා හිතේ නැහැ ගියා. නා සැප ගෙවෙන නිසා දුකයි. දුක ගොඩනැගෙන නිසා දුකයි. මෙන්න දුකද හේ දෙකම කැමතිනේ. සැප යනවට කැමති නෑ දුක එනවට කැමති නෑ නමුත් කැමති නැතුව සැප යනවා කැමති නැතුවම දුක එනවා නා සැපයි දුකයි දෙකකින් ගොඩනැගිච්ච ලෝකේ ඔය ආකාරයෙන් කැමති නැති දේම සිද්ධ කරන නිසා සැප ලැබුණා කියලත් හම් වෙන්නේ දුක දුකාවත් ලැබෙන්නේ දුක මෙන්න දුක්ඛාරය සත්‍ය දැනගන්න ක්‍රම එහෙනම් ප්‍රියයි මනාපයි කියලා කියන්නේ දුක ගොඩනගෙන හැටි දැනගන්න උඩිමත් බැලුව ප්‍රියමන අපදී සැපද අදහස එනවා අන්නේ සැපල්ලා ගන්න ගිහිලා දුක ගොඩනගෙන මුල පටන් ගත්තා. එන පටන් ගත්ත දේෙන් ගෙනත් ඉන්නේ දුක නම් ප්‍රතිපලයේ දුක නම් කොහොමද දුකට මුල් වෙච්චා වූ යම්කි සුවයක් තියෙනවා ඒක සුවයි කියලා ගන්න. ඒක මුලාවක් මරවුගලා කියලා ගන්න අපිට කොහොම සුවයි කියලා ගන්න. ඔන්න ඕක දැක්ක දාට සැපෙහි දුක දකින්න. සැපයි කියපේක දුකයි කියලා දකින්න දවසක් ඉන්නේ ඕකේ. ඔන්න ඉදාට කියන දුකාරු සත්‍ය දෙයක්. මෙන්න මේක ඉස්සෙල්ලා දැක ගන්න ඕනේ. අනිත්‍ය නම් දුක වෙන්නේ නැහැ. අන්න අනිත්‍යදේ දුක වෙන දිලා එහෙනම් අනිත්‍යනම් දුකනම් හරියක් වෙන දෙන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ? ඒ වැඩ පිළ ආහාර වැඩ පිළක් නිසා සාරවත් වැඩ පිළක් නෙමෙයි කියලා ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඔන්න ඔහොම දැක්කහම මෙච්චර කාලෙ මේ රෝගේ පියයි මනාපා කියලා මම කියලා ගොඩනගා ගත්තා, මගේ කියලා ගොඩනගා ගත්තා, උත්සාහ කරමු, වීර්ය කරමු, මම වින්දෝන මෙහෙ ඉන්නෝන මේ තත්ත්වෙට පත් වෙන්නෝන කියලා ගත සියලුම දෘෂ්ටි අසාර දෘෂ්ටි නේද කියලා වැටෙන දවසක්. ඒ කාගේවත් කියවනකට නෙමෙයි සත්‍යයෙන් ධර්මයෙන් බහැපු తీරෙන්නේ. ධර්මයයි චක්‍රයයි දැකලා ධර්ම චක්‍රය තුළින් යථාර්ථීතාව. කාගේවත් කියවනට ආව නෙමෙයි. ඔන්න ඔතෙන්ට ආව සමාද දැනගන්න පුළුවන් මං ආව කොතෙන්ද. මෙන්න මේක තේරුම් ගත්තාට අනිත්‍ය තේරුම් ගත්තා, දුක්ඛ තේරුම් ගත්තා, අනාත්ම තේරුම් ගත්තා, අනිත්‍ය නැති දුක්ඛ නැති අනාත්ම නැති යන ලෝකයක් නෑ මිසක් ලෝකයක් තියෙනවා ඔයක තියෙන. ඕක දැක්කදාට එහෙනම් පැවැත්ම තුළ කොහොමද සැනසීමක් හොයන්නේ කියලා අදහස එනවා. පැවැත්මේ සැනසීම ඔක වෙනසක් කල් අවිද්‍යාවේ නිගමනයක් නේද කියලා දැනගත්තාට අවිද්‍යාව දැක්කා. මෙන්න ධම්මස 15. සම්මාදිට්ඨිය උන. මෙන්න මේ විදිහට සම්මාදිට්ඨිය 15ට ක්‍රමී. එතකොට සම්මාදිට්ඨිය දෙආකාරයි. අන්න එක තමයි ලෞකික සම්මාදිට්ඨිය කර්මපදාල අදහන කර්මඵල අදහන සම්මාදිට්ඨිය. ඒකෙන් ලෞකික කෙලෙසයි තයි හතර ගමටි හේතින සුගතිය තේතිය. චතුරාර්ය සත්‍ය දකින්න සම්මාදිට්ඨිය පහල වුණාද? ලෝකෝත්තරයි වන්ට හේතිය. මෙන්න දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධ ගැන ප්‍රතිපදා ඥාන ආමුදේ වික සම්මාදිට්ඨිය කිව්වේ නිවන් දකින්න හේතියට සම්මාදිට්ඨිය. මෙන්න මේ විදිහට මේ සම්මාදිට්ඨිය කියන මාර්ගාංගය මෙන්න මේ ආකාරයෙන් දැනගත්තා. සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය පහළ වෙනවා. සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය කියන්නේ ඔන්න ඕක. ඔය ටික වටහා ගත්ත කෙනා. දැන් කාගෙන් වටහා ගන්න ඕනේ බං? දැන් මං හරිද මං වැරදිද කියලා තෝරගන්න තවම. මං ගෝවල් ඉඳින් අහුව බලන්න පොතේ බලව බලන්න හරිද වැරදිද? මං වටහා ගත්ත එක හරිද වැරදිද? මේ කියන එක හරිද වැරදිද? දැන් මේක දැන් ඊට පස්සේ කාගෙවත් විවේචනය කරන්න අවශ්‍ය නැහැ. දැන් තමන්ට මනසක් තියෙනවා, තමන්ට ප්‍රඥාවක් තියෙනවා, හැකියාවක් තියෙනවා, ඥානයක් තියෙනවා. දැන් බාරගත්ත හැකි විවේචනය කරනවා නෙමෙයි මම මෙච්චර කල් අහපු එකේ මේ ටික තිබුණා. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මෙන්න මේ ටික විතරයි. මේ පාර ගහනවා නෙමෙයි. මෙච්චර කල් පොත් බලන්න ඇති. මෙච්චර කල් ටීවී එකෙන් හරි ගෝලින් ඉඳි හරි බණ අහන්න ඇති, රූපවාහිනිය බණ අහන්න ඇති. මේ බුදුදහමේ පළවෙනි මාර්ගාංගය වන ආර්යසත්‍යාංග මාර්ගයේ පළවෙනි සම්මාදිටිය තෝරාගත්තා. එහෙම බලා කියවුණාද කොහෙද? කොටක් ඉදර බලන්න. සම්මාදිට්ඨිය කියන්නේ මේකයි කියලා මේ කිව්ව විග්‍රහයෙන් බණක් කියුණා මම මේ කිව්ව මට ඕනේ වගතලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටකයේ තියෙන ධර්මය. තව කවුරු හරි දේශකයන් වහන්සේලා කිව්වා නම් කියේ යුත්තේ ත්‍රිපිටකයේ තියෙන ධර්මයට අනුකූලවයි කියේවි. කිව්වා නම් සම්මාදිට්ඨිය දෙරිලා තියෙන්න ඕනේ. කාමිය වාසය ගැන තුවහක. කොහෙන් වහ හම්බුනා හිතලා බලන්න. මල කියා දිනෙච්චර. ඊළඟට තවන් තියෙන්නේ රොහයි. ඒක තමයි තාත්තේ නෙමෙයි.